ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් අද දවසේදී අපි සූදානම් මේ ගෙවිල කිය සතියේ ශ්‍රී ලංකාවේ අලුත් අතවිත්ති පිළිබඳව විමසා බලන්නට. අද සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම සුවිශේෂී වන දවසක්. සාමාන්‍යයෙන් නම් වෙනදාට අවුරුද්දේ මේ කාලවකවානුව අලුත් අවුරුදු අසිරියෙන් නැහැවී යන කාලවකවානුවක්. නමුත් මේ වෙනකොට නම් මේ කොරෝනා වෛරස වසංගත තත්ත්වයේ හේතුවෙන් විවිධ නීති රීති රටතුල ක්‍රියාත්මක වන නිසා මේ තත්ත්වය පිළිබඳව යම් විශේෂිතතාවක් ලංකාවේ දකින්නට ලැබෙන වගට තමයි අපිට තොරතුරු වාර්තාවන්නේ. අපි ඒ සම්බන්ධව තොරතුරු කතා බහ කිරීම ආරම්භ කරමු. ඊට කලින් අපි විමසා බලමු මුලින්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අලුත්ම දත්ත සහ සංඛ්‍යාලේඛන මොනවද කියලා. සුපුරුදු පරිදි මේ වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම දැන් කොරෝනා තත්ත්වය පිළිබඳව ලංකාවේ මේ වෙනකොට වාර්තාවන තොරතුරු වලින් කතා ආරම්භ කරමු මනෝජ්.
ඊයේ දිනේ වාර්තාවුණු රෝගීන් ප්‍රමාණය අනුව දැන් කොරෝනා රෝගීන් 210ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම 199ක තත්ත්වය ඊයේ මධ්‍යම රාත්‍රියේ ආසන්න වන විට 210ක් දක්වා ඉහළ ගියා. විශේෂයෙන්ම ඊයේ කිහිප දිනක්ම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් සඳහා කරපු පරීක්ෂණ තහවුරු වීමත් එක්ක කොරෝනා රෝගීන් ගණන 210 දක්වා ඉහළ ගියා. ඒ අනුව ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් ගණන 7 දෙනෙක්, ඒත් එක්කම ඊයේ එක් පුද්ගලයෙක් සුවය ලබා පිටව යාමත් එක්ක කොරෝනා ආසාදිත සංඛ්‍යාවෙන් සුවය ලැබූ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගියා. මේ රෝගී පිරිස අතර තවමත් විදේශිකයන් 3 දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම නිරෝධායන මධ්‍යස්ථාන 37ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. වැඩිම බලපෑමක් සිද්ධ වී තිබෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ දැනට අධි අවදානම් කලාප ලෙස නම් කරලා තියෙන බස්නාහිර පළාත, යාපනය නුවර සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක වලින්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 45 දෙනෙක්, පුත්තලමින් 34ක්, කළුතරින් 28ක්, ජම්පයින් 23ක්, යාපනයෙන් නුවරින් 7 දෙනා බැගින් වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව කොරෝනා රෝගීන් වර්ධනය වීම නැත්නම් වාර්තා වීමේ තත්ත්වය දිනකට රෝගියෙක් 2 දෙනෙක් වගේ මට්ටමක ඉඳලා ඊයේ දිනේ එක්වරම ඒ ප්‍රමාණය ටිකක් වැඩියෙන් වාර්තා වෙන්න පටන් ගත්තා. නමුත් පහුගිය කාලයට සාපේක්ෂව ඇත්තට මේක විශාල වැඩිවීමක් නොවුණත් වෙනදට වඩා වාර්තාවුණු රෝගීන් සංඛ්‍යාවේ වැඩි අගයක් ඊයේ දිනේ පෙන්නුම් කරනවා. ඒ නිසාම තමයි සිංහල අලුත් අවුරුදු සමය සමරන කාල සීමාවක උනත් තවමත් රට තුළ ඇඳිරි නීතියත් ක්‍රියාත්මක වෙන්නේ දිලුක්ෂි.
ඔව්, දැන් මේ සතිය වෙනකොට මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය යම් විශේෂිත ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවද මනෝජ්?
ඔව්, මේ වන විට අපි දැක්කා මේ මුඛාවරණ භාවිතය පෙරේදා දිනේ ශ්‍රී ලංකාවේදී අනිවාර්ය කරා. අවශ්‍ය සේවා සඳහා වුවත් නිවසින් බැහැරව යන පුද්ගලයන්ගේ අපි දැක්ක පහුගිය දිනවල බොහෝ රටවල් මුඛාවරණ පැළඳීමෙන් රෝගය අවම කිරීමේ සිද්ධීන් වාර්තා වුණා. විශේෂයෙන්ම චෙක් රජය ඔවුන් රටක් විදිහට සියලු දෙනාම මුඛාවරණ භාවිතා කරලා කොහොමද ඉතා ඉක්මනින් තමන්ගේ රට මේ වදුරෙන් ගලව ගත්තේ කියන කාරණා සංසරණය වුණා. ලංකාවෙත් ඒවා අපි දැක්කා, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. ඇතැම් එවැනි අත්දැකීම් සිංහලට හඬකවලා පරිවර්තනය කරලා සමාජයේ හොමාරු වෙනවා දැක්ක. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස් දැනක තිබුණේ. හෙම්බිරිස්සාවක් එහෙම නැත්නම් ඊට ආසන්න තත්වයක්, රෝගී තත්වයක් තිබුණොත් හැරෙන්න අන් අය මුඛාවරණ පැළඳීමේ අවශ්‍යතාවක් නැති බව දිගින් දිගටම වාර්තා කළා. නමුත් පෙරේද දිනේ වන විට අනිවාර්යෙන් මුඛාවරණයක් පළඳින්න කියලා සඳහන් කළා. නිවසින් එළියට යනවා නම්, බැහැරට යනවා නම්, විශේෂයෙන් මේකට හේතුව හැටියට සඳහන් කරේ ශ්‍රී ලංකාවේ මේ වන විට ආරක්ෂක අංශක්, සෞඛ්‍ය අංශක් විශාල මෙහෙවරක් ඉටු කරමින් ඉන්නවා. ඔවුන්ට සම්බන්ධ වෙනවා රෝගීන් සහ සැකසහිත පුද්ගලයින්. ඇතැම් වෙලාවට ඔවුන් රෝගීන් හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් දෙස හඳුනා නොගත්තත් පරීක්ෂා කිරීම වැනි කාරණාවලදී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ට මේ වෙලාවේ රෝගය වැළඳීමේ අවධානමක් තිබෙන්න පුළුවන් කියන මූලික පදනම් මත ඉඳගෙන තමයි මුඛාවරණ භාවිතය සියලු දෙනාට අනිවාර්ය කළේ. ඇඳිරි නීති බලපත්‍රයක් තිබුණත් තමන් නිවසෙන් පිටට යනවා නම් අත්‍යවශ්‍ය රාජකාරියකට වුවත් ඇඳිරි නීති බලපත්‍රයට අමතරව මුඛාවරණයක් තිබීම අනිවාර්ය කරලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්කා ශ්‍රී ලංකා පොලිසිය පසුගිය මාර්තු 11 වෙනිදා ඉඳලා මේ වෙනකන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. වැඩබල පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා දැන් මේ සියලු රාජකාරීවල නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරීන්ට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබා දෙන්න තීරණය කරලා තිබුණා උන් දිර්ගෙන්වීමක් ඇටියට. ඒත් එක්කම පෙරේදා දිනේ දකුණු ආසියාවේ විශාලතම කුළුණ ලෙස සැලකෙන නිලුම් කුළුණ විදුලි ආලෝක ධාරාවන් වලින් වර්ණ ගන්වලා මේ කොරෝනා මාර්ගන ක්‍රියාවලිය නිරත වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙන් උපහාර දැක්වීමක් ඇටියට නෙළුම් කුළුණ විදුලි ආලෝක ධාවරාවන්ගෙන් වර්ණ ගැන්වීම සිදු වුණා. එවැනි ක්‍රියාමාර්ග අරගන්නවා අපි දුටුවා කොරෝනා මර්ධනය වගේම ඒ මර්ධනය සඳහා නිරත වෙලා ඉන්න පුද්ගලයන් දිරිගැන්වීමේ අරමුණින්.
හොඳයි, ඔබ සඳහන් කරපු ආකාරයට පූනානි කඳවුරේ රෝග ආසාදිතීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීම සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනිල් ජයසිංහ මහතා කරුණු හෙළිදරව් කර සිටියා මේ සැලකිය යුතු සංඛ්‍යාවක් වන වගට.
ඊයේ අපි පළවෙනි වතාවට පූනානි කඳවුරේ පමණක් 208ක් සොබ් ගනු ලැබුවා. ඒක අත වශයෙන් වාර්තාගත සංඛ්‍යාවක්. දැනට අපිට ලැබෙන රෝගීන් වැඩි වශයෙන් ලැබෙන්නේ අයිසොලේෂන් යුනිට් වලට රෝගී වෙලා ඇතුළු වෙලා ඒ අය ඒ වෛද්‍යවරුන් විසින් ලැබ් වලට යොමු ලැබූ ඒවයින් කොවිඩ් රෝගීන් වීම ඉතාම අඩු වෙලා තියෙනවා.
ඔව්, එතකොට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අලුත් ආරංචියක් ලබා දුන්නා. ඔය කොරෝනා රෝගී තත්ත්වය පිළිබඳව සිදුකරන ආසාදිතයි හරියට නිශ්චිත කරගන්නව පරීක්ෂණේ PCR පරීක්ෂණය සමාවන PCR පරීක්ෂණය දැන් යුද හමුදාව මගිනුත් සිද්ධ කරන්නට කටයුතු ආරම්භ කළා තියෙන වගට.
ත්‍රිවිධ හමුදාවට ලබා දුන් කාර්යය නිරෝධායන කඩොත්ත 100%ක් අවිෂ්ට කරලා තිබෙනවා. මේ හැමදාම කල නොහැක්කක් දුන දෙයන්න බවට ඔප්පු කරමින් සෑම විටම අපි රාජකාරි නිශ්චය සිද්ධ කරලා තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී තවත් පුද්ගලෙක්ට මෙම කොරෝනා වෛරසය පැතිරෙන්නේ නැති වෙන්න ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අංශවල අයවරුන් කටයුතු කරන ලැබුවා. අපි තව දුරටත් මෙම වෛරසය රටින් මැඩපවත්වා ගැනීමට PCR කියන පරීක්ෂණ යුද හමුදාවත් එකතු වෙලා මේ පරීක්ෂා කිරීමට ඉගෙනගෙන අපි මේ පරීක්ෂාවන් කරන්න ඊයේදලා සම්බන්ධ වුණා.
දැන් ශ්‍රී ලංකාව පුරාම පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම මේ අඛණ්ඩවම ඇඳිරි නීතිය පැනවීම සිද්ධ වෙලා තිබුණා. දැන් ඇඳිරි නීතිය පවත්වා ගැනීම සම්බන්ධව වන තීන්දුව తీරන හෝ ඒ සම්බන්ධව වන කටයුතු කොයි ආකාරයෙන්ද අපිට වාර්තා වන්නේ?
ඔව්, දැන් කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකනකොට ඉහළ අවධානමක් තියෙන කලාප විදිහට හඳුරගෙන තියෙන කොළඹ ගම්පහ කළුතර අයත් බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපන දිස්ත්‍රික්ක මේ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වෙලා තියෙන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බලාත්මක කරලා තියෙනවා. අනෙක් දිස්ත්‍රික්කවලට පනවල තිබුණු ඇඳිරි නීතිය අප්‍රේල් 16 වෙනි බ්‍රහස්පතින්දා උදේ 6 දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ දිස්ත්‍රික් වලට උදේ 6ට ලීල් කරන ඇඳිරි නීතිය 16 වෙනි බ්‍රහස්පතින්දාම සවස 4ට යලි පනවනවා කියලා වාර්තා වෙනවා. මේ දිස්ත්‍රික් වල ඇඳිරි නීතිය විශේෂයෙන් හෙට දිනේ අප්‍රේල් 14 වෙනිදා අගහරුවාදා උදේ 6ට ලීල් කරලා 4ට පනවන්න තීරණය කරලා තිබුණා. නමුත් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඇඳිරි නීති පැනවීම වෙනින් ක්‍රියාමාර්ග දියත් කරලා තියෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන්. මේ හින්දා ඇඳිරි නීති පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් ඉවසා සිටින්න කියලා රාජ්‍ය ජනතාවගින් ඉල්ලලා තිබුණා. භාණ්ඩ බිලිදී ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යතාවයන්ට පමණක් සීමා කරන්න කියලා, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න කියලා සනාන් කළා. අලුත් අවුරුදු සමයේ චාරිත්‍ර වාරිත්‍ර පුද්ගල සම්බන්ධතා පවුලේ සමාජිකයන් පමණක් සීමා කරන්න කියලා මේ ඇඳිරි නීතිය හරහා සනාන් කරලා තිබුණා. විශේෂයෙන්ම ඇඳිරි නීතියත් අවුරුද්දත් යම් ආකාරයකින් එකිනෙකාට බලපාවි කියලා විශ්වාස කරා. නමුත් මේ වන විට අවුරුදු නෑගම් යන පුද්ගලින් ඇඳිරි නීතිය ලිහිල් කරාට පස්සේ කටයුතු කරයි. ඒ මොනෝතින් නැවතත් පුද්ගල සම්බන්ධතා වැඩි වෙනවා, සමාජ දුරස්ථ භාවය අඩු වෙනවා. ඒ හරහා යම් කෙනෙකුට රෝග ලක්ෂණ හෝ වෛරස් ආසාදින වෙලා තිබුණොත් ඒවා සමාජගත වීම, සමාජයට ව්‍යාප්ත වීම සිදු වෙනවා. ඉතින් මේ කාරණා තේරුම් අරගෙන මේ අවුරුද්දේදී ඒ සම්බන්ධතා වලින් ඈත් වෙන්න කියලා ඉල්ලීම සිද්ධ කරලා තිබුණා. විශේෂයෙන්ම ඇතැම් ප්‍රදේශවල දැන් ඊයේ දිනේ මාධ්‍යයට පොලිසිය මගින් වාර්තා කරපු විදිහට ශ්‍රී ලංකාවේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ඉතා සුළු මට්ටමින් අවුරුදු උත්සවෙන්දී සංවිධානය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒවා සියල්ල නවත්වන්න සහ ගම්බදමුර සංචාර වැඩි කරමින් ඒවා වළක්වන්න පොලිසිය ක්‍රියාමාර්ග ගන්නවා කියලා සඳහන් කළා. යම් ආකාරයකින් හෝ අවුරුදු කාල සීමාවේ ඇඳිලි නීතියේ ලිහිලක් ලැබේවි කියලා බලාපොරොත්තු වුණා. මේ ආසාදිතයින් වාර්තාවන ප්‍රමාණය සහ ඉදිරියේදී මේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාව පිළිබඳව තියෙන පුරෝකථන නිසා ඒ තත්ත්වයන් තවදුරටත් පසෙකට දමන්නට රජයේ තීරණය කරලා තියෙනවා. ඒ හින්දා ප්‍රධාන දිස්ත්‍රික් පහ අරුණට පස්සේ සෙසු දිස්ත්‍රික් වලට ඇඳිලි නීතිය ලිහිල් කරන්නේ 16 වෙනිදා බ්‍රහස්පතින්දා.
ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ, මේ පනවල තියෙන ඇඳිරි නීති තත්ත්වය නිසා අදට බොහෝ දිනක සමරන්නට බලාපොරොත්තු වෙන්න හිටිය අලුත් අවුරුද්ද වෙනදා ආකාරයට සැමරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා මේ කොරෝනා වසංගතය ඇතිවීම හේතුවෙන් ජනජීවිතයේ යම් වෙනස්කම් සිද්ධ වුණාට ස්වාභාවික පරිසරයේ අලුත් අවුරුද්දත් එක්ක අපිට දැනෙන වෙනස්කම ඒ ආකාරයෙන්ම දැනෙනවා. කොහොමද මේ අලුත් අවුරුද්ද සම්බන්ධව ජනතා ආකල්පය සහ දැන් නිවෙස්වල හෝ ඒකරාශී වෙමින් ඒ සම්බන්ධව සැමරීමට යම් සූදානමක් තියෙනවද? අලුත් අවුරුදු උණුසුම කොහොමද දැන් මේ වෙනකොට ලංකාවට දැනෙන්නේ මනෝජ්?
අවසාන සතියක විතර කාල සීමාවක් බැලුවොත් අලුත් අවුරුද්ද පිළිබඳව සමාජයේ තරම් කතා බහක් තිබුණේ නැහැ. වෙනද වගේ අලුත් ඇඳුම් ගන්න, කිරි උතුරවන්න, අලුතෙන් මුට්ටියක් ගන්න, එහෙම නැත්නම් ගෙදරට අත්‍යවශ්‍ය දේවල් රිසිපමණ අරගෙන එන්න, වෙනද වගේ කේක් එකක් හදන්න, බඩු ගන්න, ඒවට ඉඩක් තිබුණේ නැහැ. ඒ පිළිබඳව සමාජයේ කතාවක් තිබුණෙත් නැහැ. නැකත් සීට්ටුව සමාජගත වෙලා තිබුණෙත් නැහැ. මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙදා අවුරුද්ද අප්‍රේල් 14 නෙමෙයි 13 කියලා දැනගත්තෙත් දින කීපයක් ඇතුළත කියලා මම විශ්වාස කරනවා. මොකද 2020 අධික අවුරුද්දක් නිසා මෙවර නැකත් සීදීලා තියෙන්නේ අද දවසට, අප්‍රේල් 13 වෙනිදා කියන දවසට. වෙනදට වඩා සාමාන්‍යයෙන් අවුරුද්දේ හරයන් රැකගැනීමින් අවුරුද්ද සමරන්න තියෙන කාලයක් මේ අවුරුදු කාලය. මොකද ගෙදර සමාජිකයෝ සියලු දෙනා ගෙදර ඉන්නවා. වෙනද වගේ නෙමෙයි, කඩිමුඩි අවුරුදු සැමරීමක් නැහැ. ඉතායික්මනින් පාසල් පටන් ගනීවි, එමන් නැත්නම් ඉතායික්මනින් ආය වැඩට යන්න සිද්ධ වේවි, තමන්ගේ අවශ්‍යතාවලට යන්න සිද්ධ වේවි කියන බලාපොරොත්තුවක් මේ වෙනකොට නැහැ. සියලු දෙනා නිවෙස් වලට වෙලා ඉන්න නිසා, එළියටවත් බහින්න හැකියාවක් ලැබෙන්නේ නැති නිසා, ඉන්න ගෙදරට වෙලා අවුරුදු සමරන්න කියන දිරිගැන්වීම සියලු දෙනාටම සිද්ධ කරලා තියෙනවා. හැබැයි ඒක ගෙදරට පමණක් සීමා කරන්න. ඇතැම් වෙලාවට අපිට ඊයේ දිනේ වන විට වාර්තා වුණා ඇඳිරි නීති බලපත්‍ර, අත්‍යවශ්‍ය සේවා ගමන් බලපත්‍ර භාවිතා කරලා බොහෝ දිනක් ගම්බින් බලා යන්නත් උත්සාහ කරනවා, ඒ වයින් බලකින් කියලා ප්‍රසිද්ධියේ රජය එල්ලින් කළා. ඒ හැරුණු විට නිවසට වෙලා නිවසේ සමාජිකයන් එක්ක අර්ථවත්ව අවුරුද්ද සමරන්න කියන ඉල්ලීම තමයි සමාජයෙන් සිද්ධ කරන්නේ. අද රාත්‍රී 8:00 වී විනාඩි 23ක කාලයකට අලුත් අවුරුදු උදා වෙන්නේ. අද පස්වරු දෙකට පුණ්‍ය කාලය ආරම්භ වෙන්නේ 1:59 හරියටම කියනවනම්. ලිපගිනි මෙලවීමේ නැකත සහ ආහාර අනුභවය කියන නැකත රියදෙන්නේ රාත්‍රී 10:00 පස්සේ. ඉතින් මෙහෙම බැලුවට පස්සේ අද රාත්‍රී කාලයේදී ගෙදරට වෙලා අවුරුදු සමරලා කිරිබතක් හදලා අනුභව කරලා රාත්‍රියේ නිින්දට යන්න තමයි නැකතු සූදානම් කරලා තියෙන්නේ. මම හිතන්නේ සමාජ දුරස්ථභාවය පිළිබඳව හිතන විදිහටම තමයි මෙවර නැකත් වෙලාවනොත් තිබිලා තියෙන්නේ.
හොඳයි, දැන් SBS සිංහල සේවය හැම වසරකම ඔස්ට්‍රේලියාවේ අක්ෂාංශ දේශාංශ වලට අනුකූලව ඒ නැකත් විධික්‍රම ප්‍රචාරය කරනවා සතියකට කලින් සිට. මෙවර මෙහෙත් අලුත් අවුරුදු අසිරියක් නැහැ මනෝජ්. විවිධ ප්‍රාන්තවල ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සිංහල අලුත් අවුරුදු උත්සව අවලංගු වන බවට කලින්ම දැනුම් දුන්නා. අලුත් අවුරුදු අසිරිය සම්බන්ධව වනේ සතුට බොහෝ දිනකගේ හිතේ නැහැ. මොකද මෙහි සිටින සංක්‍රමණික ජනප්‍රජාවට මේ රටේ රජය අරගෙන තියෙන යම් යම් තීන්දුව తీරණ හේතුවෙන් යම් අපහසුතාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට විශේෂයෙන්ම අන්තර්ජාතික ශිෂ්‍ය ප්‍රජාවට සහ తాවකාලික රැකියා වීසාලාභීන් ඉතින් ඒ පිළිබඳව වන සුබසාධන කටයුතු වල තමයි අපේ මෙහි සිටින ශ්‍රී ලාංකික පිරිස් බොහෝ දෙනෙක් මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට නිවසේ සිට හෝ අලුත් අවුරුද්ද තමන්ගේ පවුලේ ඉන්න අයත් එක්ක සමරන්නට අවශ්‍යතාවක් තියෙනවා නම් ඔස්ට්‍රේලියානු අක්ෂාංශ දේශාංශ වලට අනුකූලව සෑදුණු සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර මේ වෙනකොට අපි අපගේ වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙනවා. ප්‍රාන්ත වශයෙන් මෙහි වෙලා වෙනස් වෙනවා. ඉතින් ප්‍රාන්ත වශයෙන් ගත්තාම සිංහල අලුත් අවුරුද්ද අපිට උදා වෙන්නට තියෙන්නේ අද මැදම රාත්‍රී 12:00 අනතුරුව. ඔබට පුළුවන් sbs.com.au/sinhalese වෙබ් අඩවියට ගිහිල්ලා ප්‍රාන්ත වශයෙන් බලපාන ඔස්ට්‍රේලියාවේ සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පිළිබඳ දැන කියා ගන්න. SBS සිංහලීස් Facebook පිටුවට ගියොත් එතනදිත් ඔබට මේ නැකත් චාරිත්‍ර හමු වේවි. අපි මේ ළඟට මේ පාස්කුවිරිදා පිළිබඳව මතකය මදක් අවදි කරමු මනෝජ්. අපි දන්නවා පසුගිය වසරේ පාස්කුවිරිදා සිදුවුණු අවාසනාවන්ත ඛේදවාචකය. හැබැයි දින වශයෙන් ගත්තොත් නම් අප්‍රේල් මාසයේ 21 තමයි දින වශයෙන් ගත්තොත් අපිට පසුගිය වසරේ සිදුවීම සිදුවුණු දිනේ විදිහට ගන්න පුළුවන්. නමුත් පාස්කු ඉරිදා දේව මෙහෙ සිදුවන අවස්ථාවේදී තමයි මේ අවාසනාවන්ත විදිහට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ ශ්‍රී ලංකාවේදී. දැන් මෙවර පාස්කු ඉරිදා දේව මෙහෙ පවත්වන්නට ඇති. ඉතින් පාස්කු ඉරිදා සම්බන්ධව ජනතාවගේ අවාසනාවන්ත මතක සෙවණැලි නැවතත් අවදි වෙන්නට ඇති. ඒ සම්බන්ධව තිබුණු වාතාවරණය කොහොමද මනෝජ්?
පසුගිය වතාවේ පාස්කු දිනය ශ්‍රී ලංකාවේ කිතුණුවන්ට අඳුරු දිනයක් බවට පත් වුණා. මෙවරත් පාස්කුව සමරන්න සිද්ධ වුණේ දේවස්ථාන වලින් තොරව තමන්ගේ නිවාසවලට වෙලා, හේතුව ඇඳුරු නීතියේ ක්‍රියාත්මක නිසා. ජනාධිපතිවරයාත් ඉල්ලීමක් කරලා තිබුණා සෞඛ්‍යංශවල නිර්දේශයන්ට අනුව මෙවර කටයුතු කරන්න කියන එක ඉල්ලීමක්. ඊට හිතුණුවන් ගරු කරලා තිබුණා ශ්‍රී ලංකාවේ දැක්කා අගරද ගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේවමෙහෙයන් පවා පුද්ගල සහභාගීත්වයකින් තොරව පැවැත්වුණු දේවමෙහෙයන් ඒවා මාධ්‍ය ඔස්සේ විකාශය කරන්න කටයුතු යොදලා තිබුණා. නිවසේ සිට වාතාවරණ නිරත වෙන්නයි කිතුණු ජනතාවට මෙවර අවස්ථාව සලසලා තිබුණේ. ඒ හින්දා පාස්කු දිනයක් නිවසට වීකරණ සැමරුමක් බවට පමණක් පත් වුණා. පුද්ගලික රාශී වීම වලින් තොරව අගරණ ගුරුතුමනුත් ඒ පිළිබඳව අදහසක් කළා තිබුණා. අග්‍රාමාත්‍යවරයා පණිවිඩයක් විශේෂයෙන් නිකුත් කරමින් ස්තුතිවන්ත වෙලා තිබුණා. වර්තමානයේ තිබෙන සෞඛ්‍ය තත්ත්වයන්ට ගරු කරමින් ආගමික උත්සවයන් වෙනදාමින් සමරන්නේ නැතිව මේ තත්ත්වයට අනුගතව සැමරීම සම්බන්ධයෙන් ඒ අනුව පාස්කුව පසුගිය වසරේ අඳුරුයි. මෙවර එහි වර්ෂපූර්ණ සැමරුම කටුවපිටිය දේවස්ථානයේ පවා පුද්ගලයන් රහිත විශේෂ දේවමෙහෙයක් සූදානම් කරලා තියෙනවා. අපි දැක්කා කටුවපිටිය ඔබ දන්නවා පසුගිය පාස්කු දිනේ ප්‍රහාරයන් නිසා විනාශයට පත් වුණු දේවස්ථානයක්. ඉතින් ඒ අනුව ඔව් පාස්කුවත් පුද්ගලයන් රහිත දේවමෙහෙයන් පල්ලිවල සිද්ධ වුණු දිනයක් බවට තමයි ඊයේ දිනේ සටහන් කරන්න පුළුවන් වෙන්නේ.
අපිට යම් තොරතුරක් වාර්තා වෙනවා මනෝජ්. මේ විදේශගත ශ්‍රී ලාංකීය ජනප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යම් විශේෂිත ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා මේ වෙනකොට. විශේෂයෙන්ම ඒක මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ට වැදගත් ආරංචියක් බවට පත්වේවි. බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට යාම සඳහා කරුණු විමසමින් සිටින කාලවකවානුවක් මේක. මොනවද මනෝජ් මේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අරගෙන තියෙන අලුත් තීන්දුව තීරණ?
දැන් මේ වෛරස තත්ත්වය නිසා, මේ ව්‍යසනය නිසා විදේශ රටවලදී පීඩාවට පත් වෙලා සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් ජීවත් වන රටවලම ආරක්ෂාව සහ පහසුකම් සපයන්න කටයුතු කරනවා කියලා විදේශ සම්බන්ධ අමාත්‍යාංශය සඳහන් කළා. තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කියලා විදේශ රටවල් ගණනාවක ඉන්න ශ්‍රී ලාංකිකයන් දිගින් දිගටම ඉල්ලීම් සිද්ධ කළා. ඒ සම්බන්ධයෙන් තමයි මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව විදේශීය රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ඒ රටවල් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ මහකොමසාරිස් කාර්යාල හරහා තොරතුරු රැස් කරනවා. ඒ අනුව තොරතුරු ලබාගත්තු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සමාජ මාධ්‍ය හරි වෙනත් ක්‍රම මගින් හරි නිරන්තරයෙන් සොයා බැලීම් සිද්ධ කරනවා කියලා තමයි විදේශ සම්බන්ධ අමාත්‍යාංශය සඳහන් කළේ. අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහත්මයා සඳහන් කරලා තිබුණේ විවිධ අරමුණු එක්ක විදේශගත වෙලා ඉන්න සියලු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මේ සොයා බැලීම සිද්ධ කරන බව, තමන් ජීවත් වන රටේ තානාපති කාර්යාලයට හරි මහා කොමසාරිස් කාර්යාලය වෙත හරි තමන්ගේ තොරතුරු ලබා දීලා, ඒ කියන්නේ දැනටත් ඒ තොරතුරු කවුරුහරි ලබා දීලා නැත්නම් වහාම ඒ තොරතුරු ලබා දීලා මේ ලියාපදිංචි වීම සිද්ධ කරන්න කියලා ඉල්ලීම් කරා. එතකොට මේ විදේශ සම්බන්ධ අමාත්‍යාංශය මේ කාර්යාල හරහා නිල වෙබ් අඩවි හරහා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුමාරු කරගන්න සූදානම් කියලා සඳහන් කළා. ඒත් එක්කම අපි දැක්කා පෙරේදා දිනේ සහ ඊයේ දිනේ ශ්‍රී ලංකාවට එන්න බැරුව විවිධ ගුවන් තොටුපළවල රැඳිලා හිටපු ශ්‍රී ලාංකිකයන් අතරින් 17 දෙනෙක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබුණා. ඔවුන් අතරින් 9 දෙනෙක් සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවල හිටපු ශ්‍රී ලාංකිකයන්, සිංගප්පූරුවේ ඉඳලා ආපු සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවට ආවා. ඒත් එක්කම දෝහා කටහරවල ඉඳලා තවත් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙක් දෝහාවල ඉඳලා ආපු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඉතින් ගුවන් තොටුපළ මතින් සඳහා සම්පූර්ණයෙන්ම සදාමාතිය තියෙනවා කියලා කිව්වට අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලට අරගෙන ඇත්තටම ශ්‍රී ලාංකීය පුරවැසියන් පිළිබඳව අවධානය යොමු කරලා දෙවැනි තීරණ ලබා ගන්න ආකාරයක් අපි දකිනවා. ඒ අනුව තවත් 14 දෙනෙකුට පැමිණීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා.
අප්‍රේල් මාසේ 25 වෙනිදා දින නියම වෙලා තිබුණනේ ශ්‍රී ලංකාවේ මීළඟ මහමැතිවරණය පවත්වන්න. ඒක කල් දැමීමට සිද්ධ වුණා මීට සති කිහිපයකට කලින්. ඊට පස්සේ මැතිවරණය පවත්වන දිනේ පිළිබඳව යම් යම් විවිධ මත ඇති වෙමින් තිබුණා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ජනාධිපති ලේකම්වරයා විසින් යම් කිසි වූ ලිපියක් යොමු කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට. මේ මැතිවරණ දිනේ සම්බන්ධව වන යම් අදහස් දැක්වීමක් සිද්ධ කරමින් අපි කැමති මේ ලිපිය සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න. මනෝජ්, මේ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යවලා තියෙන කාගේ උපදෙස් අනුවද? මොනවද මෙහි අන්තර්ගතය?
නව පාර්ලිමේන්තුව අලුතින් රැස්වන දිනය පිළිබඳව යම් අදහස් සමාජීය හුවමාරු වුණා. ඒ අනුව තීරණය වෙලා තිබුණු දිනයට මැතිවරණය පවත්වන්න නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ මාසේ 25 වෙනිදා මැතිවරණය සඳහා දින නියම කරගෙන තිබුණා. නමුත් මේ පවතින තත්ත්ව නිසා අදාළ දිනවලට මැතිවරණය පවත්වන්න නොහැකි නිසා අලුත් පාර්ලිමේන්තුව රැස්වන්න නියම කරපු දිනයට පාර්ලිමේන්තුව රැස්වෙ නොහැකි නිසා ඒ පිළිබඳව ජනාධිපතිවරයාට තීරණයක් ගන්න සහ අවශ්‍ය නම් ස්වේච්ඡාධිකරණයේ මතය විමසන්න කියලා මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරලා තිබුණා. ජනාධිපති ලේකම්වරයාට ජනාධිපතිවරයාට ඒ පිළිබඳව දැනුම් දෙන්න කියලා. ඒකට උත්තරේ ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට යවලා තිබුණා. විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයා විමසලා තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මේ ලිපිය ජනාධිපතිවරයාගේ අවධානයට ජනාධිපති කාර්යාලයටත් ලැබෙන්න කලින් මාධ්‍ය වෙත පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විමතියට පත් වුණා කියලා මවිතයට පත් වුණා කියලා ජනාධිපති ලේකම්වරයා මේ ලිපිය සඳහන් කරලා තියෙනවා. කොමුණත් මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට ලිපිය යොමු කරලා අහලා තිබුණු කාරණාව සම්බන්ධයෙන් කියලා තිබුණේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන්ට සහභාගී වීමට මැදිහත් වෙන්න ජනාධිපතිවරයා අදහස් කරන්නේ නැහැ. ඒත් එක්කම අප්‍රේල් 25 වෙනිදා මැතිවරණය පවත්වන්න බැරි නම් මීළඟට පවත්වන දිනේ ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා. ඒ හින්දා ඒ පිළිබඳව මැතිවරණ කොමිසම තීරණයක් ගන්න එහෙම නැතුව ජනාධිපතිවරයා ඊට මැදිහත් වෙන්නේ නැහැ කියන කාරණය ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ඉදිරි දින නියමයක් සිද්ධ කිරීම ජනාධිපතිවරයා නොවේ මැතිවරණ කොමිසම තීරණය කරයි කියලා තමයි දැන් අපිට වාර්තා වෙන්නේ මේ පවතින තත්ත්වය අනුව.
දැන් අලුත් අවුරුදු සමයෙන් පස්සේ අපි දන්නවා සාමාන්‍ය වශයෙන් පාසල් වාර ආරම්භ වෙනවා. පාසල් නිවාඩුව සහ විශ්වවිද්‍යාලය අලුත් විවෘත කිරීම සම්බන්ධව වන යම් විශේෂිත තොරතුරක් තියෙනවද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ?
ඔව්, දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අවුරුදු නිවාඩුව සති දෙකකට පමණ සීමා වෙන නිවාඩුවක් වෙනකට සාපේක්ෂව. නමුත් පසුගිය මාර්තු 20 වෙනිදා ලබා දුන්නු නිවාඩුව අප්‍රේල් 20 වෙනිදා දක්වා මාසයක කාලයක නිවාඩුවක් හැටියට ලබා දුන්නේ. නමුත් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන තත්ත්වය නිසා තවමත් රෝගීන් වාර්තා වීම පදනම් කරගෙන පාසල් යළි විවෘත කරන දිනය මැයි 11 කියන දිනය සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මැයි 11 ආයමත් පාසල් විශ්වවිද්‍යාල පටන් ගන්න දිනය හැටියට නම් කරලා තියෙනවා.
මේ තොරතුරු අතරතුරේදී අපිට මේ හාල් හිඟයක් ඇති වේවි කියන යම් කතන්දරත් ඇහුණා ශ්‍රී ලංකාවෙන්. ඊට පස්සේ අපිට වාර්තා වුණා යම් යම් ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අරගත්තයි කියලා. මේ හාල් හිඟයක් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඇති වෙන්නේ යනවද? මේ තියෙන ඇඳිරි නීති තත්ත්වය සහ මේ සහනාධාර බෙදා දීමේ කටයුතු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට සැපීමේ ක්‍රියාවලියේදී.
ඔව්, ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදීත් කරුණු අනාවරණ වෙලා තිබුණේ. දැන් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අප්‍රේල් 10-20 කියන දින 10ක වගේ කාල සීමාව ඇතුළේ ලංකාවේ මෝල් වහලා දාලා තියෙන්නේ. ඒකට හේතුව සේවකයන් අලුත් අවුරුදු සැමරීම සඳහා නිවාඩු යාම හේතු කරගෙන. නමුත් විමෝල් හිමියන්ට පවා ඔවුන්ව නැවත ගෙන්වා ගැනීමේ ගැටලුවක් තිබෙනවා කියලයි වාර්තා වුණේ. නමුත් මේ කාල සමයේ හාල් මිල ගෙල යන්නත් බෑ, සැපයුම් අඩාල වෙන්නත් බෑ. ඒකට හේතුව වෙනම සැල්බියුක්තව තියන්නේ නැහැ. විවිධ සැපයුම් ක්‍රම මගින් තමයි ජනතා වෙත ඔවුන්ගේ අවශ්‍යතාව්‍ය ලබා දෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වය මත වෙනද තරම් ද්‍රව්‍ය ලබා ගන්න සුලබත් නෑ. එතකොට මිල ගෙල ගියොත් ජනතාවට ඒව ලබා ගන්න සල්ලිත් නෑ. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරයේ බත් නිසා හාල් අවශ්‍යයි. මේ හේතුව මත පදනම්ව මේ වන විට ආහාර ජනතාවට ලබා දීම, බෙදා හැරීම සහ සහල් නිකුත් කිරීම මෙවැනි කාර්යයන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා තියෙනවා. ඒ අනුව මේ කාල සීමාව ඇතුළේ මූල් වහලා තියන්න බෑ. වී තොග සංචිත තබාගත් ව්‍යාපාරිකයන්ට යනු රජයේ නියෝග කරනවා දිගටම මෝල් ක්‍රියාත්මක කරලා වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න කියලා. ඒ අනුව හිඟයකින් තොරව, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වී රට ඇතුළේ ගබඩා කරලා තියෙන නිසා අලුත් අවුරුද්ද වෙනි කාරණා මත පදනම්ව සහල් හිඟයක් ඇති නොකර දිගින් දිගටම වී කොටලා සහල් බවට පත් කරලා ඒවා ජනතාවට මුදා හරින්න කියන ඉල්ලීම සිද්ධ කරලා තියෙනවා. යනුව සහල් අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරලා තියෙනවා. යනුව වී මෝල් හිමියනුත් අවුරුදු කාලේ නිවාඩු ගන්නේ නැතුව වැඩ කරන්න සිද්ධ වෙනවා මේ තියෙන තත්ත්වය මත.
දැන් මනෝජ්, මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්ුණා කියලා ඔබ සඳහන් කළානි. එතනදී මොනවද විශේෂයෙන් සාකච්ඡා වෙලා තියෙන කාරණා?
සහල් හිඟයක් ඇතිවෙන්න යාම සම්බන්ධයෙන්, වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ මන්ත්‍රීවරු අදහස් දැක්වුවා. අපි දන්නවා යම් මෝල් හිමියන් කිහිප දෙනෙකුට චෝදනාවකුත් එල්ලවනවා රට ඇතුලේ වී සහ සහල් ඒකාධිකාරයක් පවත්වගෙන යනවා. විශාල වශයෙන් තොග රැස් කරලා ගොවීන්ගෙන් තොග අරගෙන ඒවා සංචිත බවට පත් කරලා ඒවා පවත්වාගෙන ගිහිල්ලා වෙළඳපොලේ දැඩි අවශ්‍යතාවයක් හිඟයක් මතු කරලා ඒ කාලෙට වැඩිමිලට සහල් සමාජයට ගෙනැල්ලා අධික ලාභ ලැබෙනවා කියලා චෝදනාවක් තිබුණා. ඉතින් අපි දැක්කා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් වී මෝල් තිබෙනවා, වී සහල් බවට පත් කරනවා, සහල් බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට පොළොන්නරුව පත් වෙලා තිබෙනවා. ඉතින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් අවධානයට යොමු කරා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයෙක් සිරිපාල ගම්ලක් මන්ත්‍රීවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන, එමන් නැත්තම් පොදු ජන පෙරමුණ නියෝජනය කරන, ඔහුත් මෙහිදී අදහස් දැක්වුවා. ඔහුගේ අදහස් දැක්වීමේදී තමයි මතුනේ මේ අප්‍රේල් 10-20 කියන දිනවල වී මෝල් වහල දාලා තියෙන්නේ, ඒ හින්දා වී කොටන්නේ, ඒ හින්දා හාල් හිඟයක් ඇති වෙන්න පුළුවන්, ඒක පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි කියලා ඔහු අදහස් දැක්වුවා. ඉතින් විවිධ මන්ත්‍රීවරු, විවිධ ඇමතිවරු සහල් මිලදී ගැනීම වීතක තියෙන්නේ කොහෙද, ඒවා මොන දිස්ත්‍රික්ක මත පදනම්වද තිබෙන්නේ, මේ පිළිබඳව අදහස් දැක්වුවා. ජනාධිපතිවරයාත් කරුණු වෙනුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සහල් ව්‍යාපාරයක් සමග සම්බන්ධතා තිබෙන මේ මන්ත්‍රීවරුන්ගෙන් පවා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් විමසුවේ මොකක්ද මේකට තියෙන පිළියම, මේ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් වැඩපිළිවෙල මොකක්ද කියලා. නමුත් ජනතාවට සහනයක් ලැබෙන ආකාරය අදහස් දැක්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් සිද්ධ වුණේ නැහැ. නමුත් වී මිලදී ගැනීම සඳහා පත් කරපු විශේෂ කාර්ය සාධක බලකායක හමුදා නිලධාරීන් බ්‍රිගේඩියවරයෙක් ඇතුළු කණ්ඩායමක් මේ රැස්වීමට පැමිණෙන විටේ අතරවාරයේදී වුන් අදහස් දැක්වීමක් සිද්ධ කළා බ්‍රිගේඩියවරයා. වී මිලදී ගැනීම සඳහා විශේෂයෙන් ජනතාවට වී සඳහා හොඳ මිලක් ලබා දීමේ අරමුණින් යුද හමුදාව ක්‍රියා කළා. යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ දැනුවත් භාවයෙන් ඒ අනුව අවශ්‍ය නම් වී තොග තියෙන්නේ කොහෙද, මොන දිස්ත්‍රික්කවලද තියෙන්නේ, මොන මෝල් හිමියන්ද වී ලබා ගත්තේ, උන් ලබාගත් වී කිලෝ ගණන කොච්චරක්ද, ඒ ධාරිතාව කොච්චරක්ද, කුඩා මෝල් හිමියන් ළඟ වී කොතරම් ප්‍රමාණයක් තිබෙනවාද, උන් ඉන්නේ කුමන දිස්ත්‍රික්කවලද, මේ සියලු තොරතුරු හමුදාව සතුව තිබෙනවා. ජනාධිපතිවරයාගේ දැනුවත් වීම මත හමුදාපතිවරයා ක්‍රියාත්මක කර වැඩපිළිවෙල යටතේ එහි මූලිකත්වය ගැන කටයුතු කරපු බ්‍රිගේඩියවරයා කිව්වා රට ඇතුලේ වී තියෙන්නේ කොහෙද කියලා හමුදාව සතුව තොරතුරු තිබෙනවා. ඒ අවශ්‍ය මූල් සඳහා හමුදාව ආරක්ෂා පවා ලබා දෙමින් ඉන්නවා. ඒ හින්දා යම් අවශ්‍යතාවක් මතුනොත් ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන් කියන අදහස් දැක්වීම සිද්ධ කළා. ඒ අනුව මේ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව තමයි ජනතාවට අඛණ්ඩව මිල වැඩිවීමකින් තොරව, හිඟයකින් තොරව සහල් ලබා දීමේ පදනම මත සියලු වී මෝල් ක්‍රියාත්මක කරන්න අවුරුදු සමයේ හාල් නිෂ්පාදනය බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයි.
හොඳයි, ඔබ සඳහන් කරපු ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වුණු රැස්වීමට කාර්යසාධක බලකායේ බ්‍රිගේඩිය කන්දනාරච්චිත් සම්බන්ධ වෙලා හිටියා, යුද හමුදාපතිවරයා හිටියා. මේ සියලු දෙනා මැද්දේ ඔබ සඳහන් කරපු ආකාරයට සහල් ඒකාධිකාරය සම්බන්ධ වන යම් ඉඟියක් පළ කරමින් මේ වෙනකොට යුද හමුදාව සතුව සහල් ගබඩාකරණය, අලෙවිකරණය ආදී සියලුම කරුණු සම්බන්ධව දත්ත ඒකරාශී කරගෙන සිටින්නේ. සහල් වෙළඳුන්ට සාධාරණ මිලක් ලබා දීම සඳහා යුද හමුදාව කොහොමද මැදිහත් කියන කාරණාව සම්බන්ධයෙන් බ්‍රිගේඩිය කන්දනාරච්චි එම අවස්ථාවේදී කරුණු හෙළිදරව් කර සිටියා. මේ ඔහුගේ අදහසින් යම් කිසි වූ කොටසක්
අපේ යුද හමුදාවේ සියලුම ආයතනවල නිලධාරීන් මේ ගම්මට්ටමේ යවලා මේ ගොවි ජනතාව දැනුවත් කළා. මොකද ඒගොල්ලෝ අපි මුලින් විලිදි ගන්නකොට ගත්ත රුපියල් 35 පමණ ගත්තේ ඒගොල්ලෝ විලෙන්දෝ. එතකොට අපි අරමුණුනේ රජයේ විලිදි ගන්නේ රුපියල් 50 නිසා ගොවියට කොහමාර රුපියල් 50ට විලිදි කරගන්න ගොවිය ශක්තිමත් කියන අවස්ථාව වුණේ. අපි මේ පාර පාසල් එකම කතා කරලා ග්‍රාමසේවල ගෙනල්ලා ඒ ගොවි නියාමයේ ගෙනල්ලා හැම ගමකම සාකච්ඡා පවත්වලා දැනුවත් කළා. අපි රුපියල් 50 කට වී ගන්නවා. අපි අවශ්‍ය වාහන දුන්නා. අවශ්‍ය උදාමුදා තිබල යෙදෙව්වා. යොදලා තමයි මේ ගත්තේ රුපියල් 50 ගානේ. මෙට්‍රික් ටොන් 25000ක් වෙනුවට ලබා ගත්තා. ඒ වගේම ඒ සඳහා බිල්ලි තිබුණේ නැහැ. බිල්ලි 50ක් ප්‍රමාණයක් අලුත් වැඩියා කළා යුදාපදා පදාගේ උපදෙස් පරිදි. මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අධිකරු ජනාධිපතිතුමා දැනුවත් කළා යුදාපදා මාර්ගයෙන් තව සුළු පරිපාලක ව්‍යාපාරිකට අපි අවශ්‍ය කරන බීම වලට ආරක්ෂා දීලා තියෙනවා. හමුදා ගානේ. මෙතෙක් මඩකලපුව අම්බාර යන ප්‍රදේශවල මෙතෙක් ඉතිහාසයේ නොගත් විපාක අපි ගත්තා. මේක අපිට ප්‍රශ්නයක් වුණේ අපි 50 ගානේ ගත්තා. නමුත් ඊට පස්සේ අපි ගන්න නිසා වේ අනිත් ඇයලා 2.55 ගත්තා. මම හිතුවා අපි අරමුණට උනා කියන එක අපි විශ්වාස කළා. මොකද අපිට උනා කවදදනේ ගොවියට රුපියල් 50 ගානේ ලබා දෙන්න. මිල ලබා දෙන්න. ඒක කෙරුණා. යාපනයේ කොච්චර හාල් තියෙනවද? කිල්ලොච්චේ හාල් කොච්චර තියෙනවද? පොලොන්නරේ කොච්චර තියෙනවද? තියෙන්නේ කොයි කබඩාවලද? තියෙන ප්‍රමාණයක් මොනවද? කවද්ද ගත්තේ? ඒ ස්ටෝස් වල තවද කොච්චර දාන්න පුළුවන්ද? මේ සීලු තොරතුරු අපි සතුව තියෙනවා අපේ ඩේටාබේස් එකේ. ඉතින් මම හිතනවා අවස්ථාවක් වුණොත් අපිට ඕනලා පුළුවන් ඒවට අවස්ථාවක් හාලිකුත් කරන්න.
දැන් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධව මොනවද මනෝජ් තොරතුරු වාර්තාවන්නේ? දැන් අපිට පසුගිය කාලවක වානුවේදී අහන්නට ලැබුණා රජයේ පාර්ශවයෙන්ම කඩා වැටුණු ආර්ථිකයක් තියෙන්නේ, ඉතින් බොහොම අමාරුවෙන් මේ සුබසාධන කටයුතු සිද්ධ කරගෙන යන්නේ කියලා. නැවත ආර්ථිකයේ නංවාලීම උදෙසා යම් විධිමත් ක්‍රියාමාර්ගයක්, ක්‍රියාපරිපාටියක්, වැඩසටහනක් අවශ්‍යයි කියන වගට රජයේ පාර්ශවයෙන්ම තොරතුරු හෙළිදරව් වුණා. ඒ සම්බන්ධව රටේ ආර්ථික යාන්ත්‍රණය සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවද මේ සතිය වෙනකොට?
ප්‍රධානම කාරණය තමයි අනපේක්ෂිත විදිහට රුපියලේ අපේ තවදුරටත් අව ප්‍රමාණය වුණා. ඩොලරේ රුපියල් 200 සීමාවට දැන් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ ලෝකයේ ඇති වෙලා තිබෙන තත්ත්වය මත එය පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් 200 සීමාවට ඩොලරේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග රජය අධ්‍යයත් කරලා තියෙනවා. කොමුණත් දැන් මේ වන විට යුරෝපා සංගමයනුත් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22ක් ආධාර විදිහට තිබිලා තියෙනවා. යුරෝපා සංගමය එහෙම නැත්නම් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරේ සෞඛ්‍ය කෘෂිකර්මය සහ සංචාරක ක්ෂේත්‍රය යළි නදා සිටුවන්න මේ මුදල් ලබා දෙනවා කියලා. මේ ආධාරවලින් යුරෝ මිලියන 2ක් වෛද්‍ය පහසුකම් සඳහා, කෘෂිකර්මාන්තය සඳහා යුරෝ මිලියන 16.5ක්, සංචාරක ක්ෂේත්රය වෙනුවෙන් යුරෝ මිලියන 3.5ක් මේ විදිහට තමයි මුදල් වෙන් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් සෞඛ්‍යංශත් සඳහන් කරලා තියෙනවා මේ වන විට මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්ව ඉදිරියේදී වාර්තා වුණොතින් ඒවාට දීර්ඝකාලීනව මුහුණ දීමේ වැඩපිළිවෙලක් විදිහට හැම දිස්ත්‍රික්කයකම නම් කරපු රෝහලක් බැගින් වැඩි දියුණු කරන්න වසංගත රෝග පාලනය සඳහා. දැනට මේ අවශ්‍ය පහසුකම් කොළඹ IDH රෝහලේ සහ මුල්ලේරියාව රෝහලේ වැඩි දියුණු කරලා තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා හැම දිස්ත්‍රික්කයකම එක් රෝහලක් බැගින් දියුණු කරන්න කටයුතු කරනවා කියලා මේ ලැබුණු ආධාර මුදලු පාවිච්චි කරලා.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ඔබට ස්තුතිය පළ කරනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තියෙන අලුත්තරතුරු වාර්තාකරණයට සම්බන්ධ වීම පිළිබඳව. අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් නම් රාත්‍රී 8:00 ගානට අලුත් අවුරුද්ද උදා වීමට නියමිත වෙලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් නම් මධ්‍යම රාත්‍රී 12:00 පසු වීමෙන් අනතුරු. කෙසේ හෝ මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි ඔබට සමු දෙන්නට කැමතියි.
අපි ඔබටත් එසේම ප්‍රාර්ථනා කරනවා සුවදායක, සෞභාග්‍ය සපිරි, වාස්තාවන්ත අලුත් අවුරුද්දක් බවට මේ එළඹෙන අලුත් අවුරුද්ද පත් වෙන්න කියලා බොහොම සුදුයි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.